මේක ප්‍රඥාවක් තියෙනවා. භූත ප්‍රේත වැනි ජීවීන්ට පෙර ආත්ම දැකීමට හැකි බව දේශනා වලින් වැටහේ. එමෙන්ම ඔවුන්ට කල්පනා කිරීමට හැකි බවද පෙනේ. සසර අපාගත සතර අපාගත ජීවියෙක් ජීවීන්ටත් එසේ දැකිය හැකි නම් මිනිසුන්ට එසේ දැකිය නොහැක්කේ යැයි කියලා මේක ප්‍රශ්නයක් තියෙනවා. එම ජීවීන්ට ධර්මාබෝධය ලබා ගන්න බැරි ඇයි? එච්චර හැකියාවක් තියෙනවා නම් ඒ ආදිවාසීන්ට අහනවා. කල්පනා කරන්න හැකියාවක් තියෙනවා නම් ඒ වගේම යම් කිසි දිවසින් දකින්න වාගේ යම් කිසි දැකීමේ හැකියාවක් තියෙද්දී ඇයි එහෙම බැරි කියන එකයි මේ ප්‍රශ්නේ. මේකේ දැකගත යුතු විශේෂ කාරණා කීපයක් තියෙනවා මේ දිවස් පිළිබඳව. දිවස් කියන වචනේ කියනකොට අමුතු විශේෂ දෙයක් නෙවෙයි. ඒ ශරීර ස්වභාවයන්ගෙන් මේ අති සියුම් ශරීර ස්වභාව ගත්තාම ඒ ශරීර ස්වභාවයේ යමක් ඇහෙන පෙනෙන ක්‍රමවේදයක් තියෙනවා. අපි මේ අහන්නේ මස්ලියේ කයකින් ගණී බවන කයකින් යුත් වෙලා ඇහෙන පෙනෙන ක්‍රමවේදය එකක්. ඒක බැලීමට අපි මාධ්‍ය කරගන්නා මේ බාහිර ආලෝකය මස්ලියේ ඇහැට බාහිර ආලෝකයයි ඒකේ මාධ්‍යය. ඒ වගේම මස්ලියේ කනට බාහිර වායු මාධ්‍ය කරගෙන තමයි අපි යම් වායු කම්පණය අනුව යම් කෙනෙක් කියන දෙයක් අහන ක්‍රමවේදයක් හැදෙන්නේ. මේක තමයි අපි මේ මස්ලියේ කයෙන් ඇස කන දෙක ක්‍රියාත්මක වෙන මාධ්‍ය දෙක. දිව නාසය ශරීරය ආදී ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නේ ඒ විදිහට. සූක්ෂම කායික සත්වයින්ට ඊට වඩා හැකියාවක් තියෙනවා කියන්නේ කයේ හැටි. ඒ කයින් ලබන මාධ්‍ය එකක්, කතා කරන මාධ්‍ය එකක්, බලන මාධ්‍ය එකක්. ඒ අපි බලන කතා කරන මාධ්‍ය නෙමෙයි. ඒ කතා කරන මාධ්‍යයට අදී කතා කරන මාධ්‍යයට මේ නවීන විද්‍යාවෙන් හොයාගත්ත ක්‍රමාණු කියන ටෙලිපති කියලා. අදහස් පතුරවනකොට ඒ අදහස වැටහෙනවා. ඒකට අමුතු භාෂාවක් වෙන්නේ මොන භාෂාවෙන් ඉන්න කෙනෙක් හරි තමන් හිතක් හිතනකොට මොනවා හරි අදහසක් අරගන්නකොට හිතට ඒ අදහස සංඥා වශයෙන් විහිදෙනවා එක්තරා චිත්ත කිරණක් වශයෙන්. ඒ අදහස තමන්ටත් වැටහෙනවා. ඒ යොමු කරපු කෙනාටත් වැටහෙනවා. මෙන්න මෙහෙම ක්‍රමයක් තමයි තියෙන්නේ ඔය ගුප්ත ලෝක කතාවට. පෙනීමටත් ඒවායි ක්‍රමයක් තියෙනවා. අපි දකින ක්‍රමයට වඩා වෙනස් එකක්. මේකෙදි මේ පෙනෙන ක්‍රම සියල්ලන්ට සමාන නැහැ. දිවස් ඇති, ඉරිදි බල ඇති, අභිඥා බල ඇති අය ඒ ධ්‍යාන අභිඥා බලයෙන් මිනිස්සු වශයෙන් ඉන්න අය ධ්‍යාන ලබලා ඒ ධ්‍යාන බලයෙන් ධ්‍යාන ඉර්ධි කියලා එකක් ලබනවා. ඒ අයට පුළුවන්කම ලැබෙනවා මේ මස්ලේ කය එහෙම වැත්තක තියෙද්දි අති සූක්ෂම කයක් නිර්මාණය කරන්නේ මේකයින් පිට වෙලා යන්න. ඔන්න මේ කය තියෙද්දිම ඒ අතරේ ඉන්න පුළුවන් ඒකට සම්බන්ධ නැතුව. අන්න ඒතරට තියෙන සූක්ෂම කායික මාධ්‍යය එයාට ලැබෙනවා. බලන් අහන්න ආදී කටයුතු වලට. එතකොට දිවස දිවකන පහළ වෙනවා වාගේම මහා බලවත්ව පහළ වෙනවා. මොකද අර සූක්ෂම කායිකත්වයේ අති බලවත්ව සූක්ෂම පහළ වෙන එකක් ඥානලාභී බලයෙන්. ඉතින් පෙනීමේ ආදී හුඟක් බල වැඩි. බොහෝ දුර තියෙන අති සූක්ෂම දේවල් බලන්නත් පුළුවන්. සීකර බලනකොට අතීත විච්ච දේවල් ඒ මොහොතේ වෙනවා පේනවා වාගේ දැකීමේ හැකියාවක් තියෙනවා. පූර්වයේ නිවාස නුසුත ඥාන ආදී ඒ ඥාන පහල කරන්නේ ඔය චතුර්ථ ධානයේ පාදක කරගත්ත අභිඥා පාදක දෙහැර කියලා කියන්නේ. අන්නේ අභිඥාවටපත් වෙන්නේ ඒ ධානයේ ඉඳලා. ඒකට කියනවා ධ්‍යාන ඉර්ධි. ඒක දෙවියන්ටත් නැහැ. දෙවියන්ට වැඩි මහ දිවස බලයක් තියෙන එක. සමහරලාට ඒක බ්‍රහ්මයිට තියෙන්න පුළුවන්. මොකද බ්‍රහ්මයෝත් ඒ ධ්‍යාන ලබාගෙන ප්‍රතිඵල වශයෙන් බ්‍රහ්ම ලෝකෙ උපදිනොත් ඒකටත් එහෙම බලන්න හැකියාවක් තියෙනවා. ආර්ය ඉර්ධි කියලා කොටසකුත් තියෙනවා. ඒ ආර්ය ඉර්ධියටත් අර ධ්‍යාන ලැබනකොට විශේෂ ශක්තියක් පහළ වෙනවා. ආර්යයන්ට පහළ වෙන ශක්තිය සීමා රහිතයි. සමහරట్లాට ධ්‍යානලාභී ඒ ධ්‍යාන ඉර්ධි වශයෙන් ලබන්නා වූ පෙරවිසු කඳපිටිල දැකීම ආදී අතීතයේ බලනකොට ඔය අන්තකල්ප 40ක් කියන සීමා සහිත කාලයකට වඩා බලන්න බැහැ. හැබැයි ආර්ය උත්තමේ ඒ ධ්‍යාන ලැබුවොත් එහෙම මහා කල්ප දහස් ගණන් ඈතර වෙලිය හැකි. අති විශාල කාලයක්. ඒසයි ආර්ය ඥානියන්ට සම කරන්න බෑ ලෞකික ඥාන කොහොමවත්. ඒ වගේම ඒක තමයි අපි කිව්වේ ආර්ය ඉර්ධි තියෙනවා. ඒ වගේම ධ්‍යාන ඉර්ධි තියෙනවා. ඒ වගේම තව දෙවියන්ට තියෙනවා පුණ්‍ය ඉර්ධි. කාමලෝ කාමාවචර දෙවියන්ට තමන් කරන ලද පුණ්‍ය බලය අනුව අහන්න දකින්න පුළුවන් ක්‍රමවේදය සකස් වෙනවා. නොඑක් දේවල් කරගන්න පුළුවන් හැකියාවක්, මවලා ගන්න පුළුවන් හැකියාවක් මෙහි වැතියෙන විවිධ පුණ්‍ය බලයන් උඩ. එහෙම ඉර්ධි බල ලැබෙනවා. සමහර වෙලේ පුණ්‍ය ඉර්ධි ක්‍රියාත්මක වෙන්න පුළුවන් මනුස්සයින්ට. කඩින් කඩ දිග කුටෝම නෙමෙයි. ඒ පුණ්‍ය ඉර්ධි නිසා ධානාත් නැතුව සමහර අයට එහෙම කියන්න හැකියාවකුත් ලැබෙනවා. හැබැයි මත් වෙන්න එපා මාණින් එහෙම ඔය වෙලාවේදී. ආ මටත් එහෙනම් පුණ්‍ය ඉර්ධියක් ලැබිලා මටත් කීය හැකි ඔහොම ඒවා කියලා එහෙම. මොකද හේතුව සමහර අය භූතාවේශයක් ඇඟට ආපුවාමත් ඔහොම කියන්න පුළුවන් හැකියාවක් එනවා. ඒකට හැවටෙන්න පුළුවන්. ඒ නිසා එහෙම ඔක්කොම හදිසි වෙන්නේ නැතුව ඔබ තේරුම් ගන්න ඕන. ඔය සතර පාකත සත්වෙන්න තියෙන ඉර්ධියට කියන්නේ කර්ම විපාක ජීද්දි. ඒ කියන්නේ මිනිසුන්ට හුඟා දුරට මතක නැහැ විපාකයක් විඳිනකොට මම මෙහෙම දෙයක් කරපු එකටයි මට මේ අපරාධයට මේ විඳින්න වෙලා තියෙන්නේ කියලා. කර්ම විපාකයක් වශයෙන් ඕක දැයින්ද තේරෙන්න පටන් ගන්නවා සමහර අයට. තමන් කරපු වරද, තමන් කරපු පාපේ දැනිලා පෙනිලා ඒකට තමයි මට මෙහෙම විඳින්න වෙන්නේ කියන එක දකින ඉර්ධියක් නැත්නම්ගේ කර්ම විපාකයෙන් හටගන්න එකක් තියෙනවා. කර්ම විඳවන්න, දැක දැක විඳවන්න, පෙනි පෙනි විඳවන්න, දැන දැන විඳවන්න වෙනවා. සමහරවිට අනුන්ට හිංසා කරලා එහෙම කරපු අය ඔය විවිධ പ്രേත අධ්‍යවවල ඉපදිලා අර කර්ම විපාකයෙන් ලැබෙන විවිධාකාර විදිහේ කම්කටොළුවට ගෝචර වෙලා අනේ මට මෙහෙම වුණේ අහවල් උතුමන්ට මම මිනිසියෙක් වෙලා ඉන්න කාලේ මෙහෙම හිංගි කළා. මෙහෙම හිංසා කළා මම හිතුවේ නෑ එදා මෙච්චර බරවතලව. නමුත් අද මට පිරිපෙනී පළ දෙනවා. මං අසරණලා විඳින්න සිද්ධ වෙලා මේ ආදි වශයෙන් තමන්ටම හිතෙනවා මහ දුක් විඳගෙන මේ ටික තේරු දුක් විඳින්න කර්ම විපාක වාසී. දැන දැන පිරිපෙනී විඳවනවා කල්ප ගණන්. අන්තකල්ප ගණන්. ඒවට කියන්නේ ඔය පුතේන්ට ප්‍රේතෙන්ට කල්පනා කරන්න හැකියාවක් තියෙන්නේ ඒ විදිහට කියනවා කර්ම විපාක ඉදදී. එහෙම ක්‍රමවේද තියෙනවා. ඒ වගේම කර්ම විපාක වශයෙන් සමහර වෙලාවට යමෙකුට කරපු අවැඩ අසාධාරණ මුල් කරගෙන ඔහුට කරපු එකට තවත් යමක් කරන්න හිතිලා පලිගන්න අදහසක් එන්නත් පුළුවන් තව කෙනෙකුට. හැබැයි හේතු සාධක ඇති එකක් මේ ලෝක සම්මතියේ තියෙනවා. කොමේවත් සමහරවල් දෙමව්පිය රෑදවල් බලන්නේ නැතුව දරුව වෙනුවෙන් ඔය කාකාර දුක් මහන්සි වෙලා හරි හම්බ කරලා හැමදේම දුන්නට කලකට පස්සේ ඒ කිසිම ගුණයක් තුට්ටුවට ගණන් ගන්න නැතුව ඒ දෙමව්පිය හරි හම්බ කරපුවා කාලා වීලා අර දෙමව්පියන්ට කරදරයක් හිංගියක් වෙච්ච වෙලාවට හිංගි හිංසා කරන අය ඉන්නවා. අර දෙමව්පියොත් පුරුතඥයන් නම් එහෙම ලොකු හිත් වේදනාවක් හටගන්නවා. මේකට මම මෙච්චර කළා මගේ කණ්ඩ තියෙනක මං දුන්නා. බඩිගින්නේ ඉඳගෙන මම පෝෂණය කළා මෙහෙම හදපියෝ මට කරන අපරාධික හැටි කියලා මෙන්න මේ විදිහට ලෞකික වශයෙන් නැත්නම් මෙලෝ වශයෙන් නම් මහා සාධාරණයක් වශයෙන් පේන දේවල් කරුවොත් එහෙම. සමහරකට අර දූෂ්‍ය හිත ඇති වෙන්න පුළුවන් පුතජණයෙක් නම්. එහෙම අවස්ථාවක් වුණාම බල ලැබෙනවා කර්ම විපාක වශයෙන්. මැරිලා ගිහින් උපන්න අත්බැවක යක්ෂ අත්බැව ආදී ඉපදිලා නොයෙක් හිංගි හිංසා කරන්න හැකියාව ලැබෙනවා. ඒලාට මොකද කරන්නේ? තෝයිදා මට මං කරලා දුන්නේ වැන්. මට මෙහෙම කරදර කළා ඒවා කාලා බීලා. හොටාද දෙන්න වැඩි. විවිධ ලෙඩ රෝග හදනවා. කරදර කරනවා. සමාහලට හිංගි හිංසා මහා බලවත් වෙන්න පුළුවන්. මොනවා කළත් අරින්නත් බැරි වෙනවා. අන්නේ මයි තමගෙන මට වරන් තියෙනවා කිය වරන් අරන් ආවා කිය. මොකද වරන් කියන්නේ? ඔවා මේ ගුප්ත ලෝකේ අවුතු ක්‍රම තියෙනවා. මේ ගුප්ත ලෝකෙත් හිතුව හැටියට නෙමෙයි ක්‍රමානුකූල පාලනයක් තියෙනවා. චාතුර්මහා රාජිතේටයි දේව පාලනයක් තියෙනවා. අන්නේ කිව්වොත් ඔය ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. කෙනෙකුට හිංගියක් හිංසාවක් කරන අමනුෂ්‍යෙක් හිටියෝ ඔහුගේ සාධාරණත්වයේ හිංගි හිංසා කරන්න හේතුව ඉදිරිපත් කරනවා. ඔහු මොකේද? අර තියෙන ලෝකපාලක මණ්ඩලයට බලපුවාම කාරණේ ඇත්තනම් ඒක එයාට තේරෙනවා නම් ඒ පාලක මණ්ඩලයට නීතියෙන් නිදහසක් හම්බ වෙනවා. කරලා තියෙන අසාධාරණ හැටියට මේක කියන එකට ක්‍රාවිට කියන්න දෙයක් නැහැ. මොකද කරන්නේ අසත්පුරුෂයින්ට? කොහොමත් මහ දනුවා විඳින්න සිද්ධ වෙනවා කරලා තියෙන පෞකාරකම් වලට. ඉතින් මේක කියන කතාවට අපිට කියන්න දෙන්නේ නැහැ. මෝට ඕනික කරගනි. අන්න එහෙම අවස්ථාව දුන්නාම කියලා මට වරන් හම්බුණා. වෙසමුනි වරම හම්බුණා. අපිට පුළුවන් දයක් කරපියවත් මං යන්නේ නැහැ කියලා. ඔය අමනුෂ්‍ය මෙහෙමත් කියනවා. අපි හරි සුදානම් ඒ වෙලාවට නම් මෙච්චර සුද්ධව ඉන්න මට ඇයි මෙහෙම වෙන්නේ? අපේ සුද්ධකම අපි දන්නේ. මේ වගේ දෙකේ වැදගත් කතාවක් වෙච්ච සිද්ධියක් අත්දැකීම් සහිත සිද්ධියක් මම එකක් කියන්න. මේ ප්‍රදේශයේ පොල්ගහවිල පැත්ත ගම ගිරාමේ එක්තරා සිද්ධියක් සිද්ධ වුණා. එක පියෙක් පොම් මහන්සියලා හරි හම්බ කරලා නැති බැරි කලේ නැහැ, විනාශ කලේ නැහැ. හරි හම්බ කරලා තමන්ගේ දරුවන්ට හදලා දුන්නා. හැබැයි අවසාන කාලේ වෙනකොට ඉස්පිරිත් ආල්ට කියලා බෙහෙත් ටිකක් අරන් දෙන්න එකෙක් නැහැ. මග අරිනවා. අපිට වැල තින අයි උඹ ඵලයන්ක එක ඵලයන්ක උඹ උඹලා ගෙදරනේ හිටියේ. ওই જાතියේවත් තියෙනවා. කොහොම කොහොම හරි අර මිනිසයාගේ හිත විශාල පෑරීමක් ආවා. හැබැයි මේ පෑරීම සාධාරණයි ලෞකික වශයෙන්. ඔබිට කොහොම හරි අර මිනිසයා මලා මැරලා උපන්න එක්තරා යක්ෂීක් වෙලා. මේක සත්‍ය සිද්ධිය. මේ යක්ෂයා වෙලා ඉපදුනාට පස්සේ මොකද කරන්නේ? අර ගෙදර හිටිය සහෝදරයෝ තුන් හතර දිනෙක්ම හතර දිනෙක් විතර ඔක්කේම පලිගන්න තමයි මේ මිනිස්සයා හිතාගෙන ඉන්නේ. දැන් කරපු අපරාධෙට ශක්තියකුත් ලැබිලා උපන්නා. මහා පුදුම සිද්ධියක් වෙනවා ඊට පස්සේ ටික දවසකින්. බල්ලෝ බුරන වැහෙනවා වත්ත ඇතුලේ වටපිටාව විඳ කවුරු හරි කෙනෙක් පස්සේ වන්නනවා වාගේ. ඇවිල්ලා දොර හොල්ලනවා දැයිනවා. ඊට පස්සේ බලපුහාම ඇවිදිලා පණපිටින් වේන්න ඇගෙන තට්ටු කරලා කියනවා තොර දින හතයි. බලාගම් පුළුවන් දෙයක් කරගම්. හත් දවස් යනකොට එකෙක් මලා. තව ටික දවසක් ගියාම ආයිත් ආව අනිකට ගැහුවා අතින්. තොටක් දින හතයි වෙච්ච සිද්ධිය. එයාත් ඉවරයි. තුන්වෙනි එකනට සට්ටු දානවල මම ගැන ආරංචි වෙලා නිච්ච නැතුව හොයාගෙන ආවා. ඇවිදලා මේ සිද්ධිය කියනවා අදෝනා කිය කිය. ඇයි අපේ තාත්තා මෙහෙම අපරාධයක් අපිට කරන්නේ? අපි අපේ මහන්සියෙන් හරි හම්බ කරගෙන කන්නේ බොන්නේ ඉන්නේ. එහෙම ඉන්න අපිට ඇයි මේ තාත්තා කරදර කරන්නේ කියලා මඩාලා අහනවා ලොකු පුතා. දැන්ට ඉන්න අය කි දෙන්න අය ඉන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේකට කරන්න එක්තරා වෙලක් තිබුණා.